බන් දූපතේ අදත් මම ඔයාලත් එක්ක සම්බන්ධ වෙලා සිටින්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුග්‍රාහකත්වය මත රුහුණු ගුවන් විදුලියේ ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන සමග. අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 වැනි පාඩම් ඒකකයට අදාළව ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල පෘතුගීසි බල ව්‍යාප්තිය. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල පෘතුගීසි බල ව්‍යාප්තිය ඔබ දන්නා කාරණය තමයි පෘතුගීසීන් ලන්දේසීන් කියන ජාතීන්ට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික තමයි යටත් කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා සමස්ත දිවයිනේම පාලන බලය ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ ඉංග්‍රීසීන්ට. එතකොට මෙන්න කොහොමද ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල පෘතුගීසීන් තමන්ගේ බලය ව්‍යාප්ත කරගත්තේ? ඒ කියන කාරණය තමයි අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආදරණීය දුවේ පුතේ, අපි දන්නව දැන් විජේබා කොල්ලේ පිළිබඳව අපි ගිය මාතෘකාවෙන් කතා කරලා අවසන් කළා. අද දවසේ අපි දන්නව මේ වෙද්දි කෝට්ටේ රාජ්‍ය කොටස් තුනකට බෙදුන කියන කාරණේ. එතකොට කොටස් තුනකට බෙදිච්ච ආකාරයේ විජේබා කොල්ලෙන් පස්සේ මං ආයිසරයක් මතක් කරවතින් කෝට්ටේ ප්‍රදේශයේ 7 වෙනි බුවනක බාහු රජතුමා විසින්, මායාදුන්න කුමරු විසින් සීතාවක, රයිගම් බණ්ඩාර විසින් රයිගම කියන ප්‍රදේශ තුන පාලනය කිරීම සිද්ධ කරා. එතෙන්දී මේකම පවුලේ කුමාරවරු තිදෙනා විජේපා කොල්ලෙන් පස්සේ කෝට්ටේ රාජ්‍ය කොටස් තුනකට බෙදාගෙන පාලනය කිරීම ආරම්භ වෙනවා. එතනින් පසුව කෝට්ටේ රාජ්‍ය කොටස් තුනකට බෙදිලා ගිහිල්ලා වැඩි කාලයක් යන්න කලින් අපි ගත්තොතින් කෝට්ටේ පාලකයේ වෙච්ච 7 වෙනි බුවනෙක බාහු රජු ගැටුමක් ඇති කරගන්නවා මායා දුන්නේ අතර. එතෙන්දි මතභේදයක් ඇති වෙනවා. අපි ගන්නවා මායා දුන්නේ කුමාරයේ පාලන කටයුතු මෙහෙවන්නේ සීතාවක රාජධානිය. එතකොට මෙන්න මේ මතභේද ඇතිවීමත් එක්ක කෝට්ටේ රාජ්‍යයේ අනාගත රාජ්‍ය උරුමය පිළිබඳ ප්‍රශ්න සහ එතකොට මායා දුන්නේ රජු කෝට්ටේ රාජ්‍යයට අයත් ප්‍රදේශ කිහිපයක්ම අත්පත් කර ගැනීමත් එක්ක මෙම මතභේද ආරම්භ වෙලා තිබුණා. එතකොට මේ බුවෙනක බාහු සහ 7 වෙනි බුවෙනක බාහු සහ අපි කතා කරන මායා දුන්නේ අතර මේ කෝට්ටේ රාජ්‍යයට අයත් ප්‍රදේශ කිහිපයක් අත්පත් කර ගැනීම ඒ වගේ කාරණා එක්ක ගැටුම් ඇති වුණා, නැත්තම් මතභේද ඇති වුණා. එතෙන්දී අපි දකිනවා මේ 7 වෙනි බුවෙනක බාහු රජුට පුතණුවන් සිටියේ නැහැ. එතකොට අපි දකින කාරණේ තමයි මේ පුතේකට රාජ්‍යත්වයේ යන්න ඕනේ වුණාට පුතෙක් හිටියේ නැහැ. ඒකත් එක්ක අපි දකිනවා මේ බුවෙනක බාහු රජුරෝන්ට දියණියක් ඉන්නවා. ඇයගේ නම තමයි සමුද්‍ර දේවිය. එතකොට සමුද්‍ර දේවිය කියලා දියණියක් ඉන්නවා. එතනින් පසුව අනාගතයේදී රාජ්‍ය උරුමකාරත්වය අපි ගත්තොතින් කෝට්ටේ රාජ්‍යයේ අනාගත උරුමකාරත්වය පවරන්න කල්පනා කරගෙන ඉන්නේ අපි කතා කරවතින් සමුද්‍ර දේවියගේ පුතාට තමයි රජකම හිමි කරලා දෙන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒ කාලයේ වෙද්දී රණශූරයෙක් විදියට කටයුතු කරපු වීදියේ බණ්ඩාර විසින් සමුද්‍ර දේවිය විවාහ කරගන්නවා. ඒකත් එක්ක මේ දෙන්නට දාව දරුව දෙන්නෙක් ඉපදෙනවා. ඒ දරුව දෙන්න තමයි ධර්මපාල සහ විජේපාල කියන කුමාරවරුන් දෙදෙනා. එතකොට වීදියේ බණ්ඩාර සහ සමුද්‍ර දේවියගේ දරුව දෙන්නෙක් ඉන්නවා ධර්මපාල සහ විජේපාල කියලා. මෙන්න මේ පුතණුවන් දෙදෙනාගෙන් ධර්මපාල කුමාරයට අනාගත රාජ්‍ය උරුමය පැවරීමට බුවෙනක බාහු රජතුමා අපේක්ෂා කරා. එතකොට මෙන්න අනාගත රාජ්‍ය උරුමය ලැබෙනවා තමන්ගේ දියණියගේ පුතාට. එතනින් පස්සේ කෝට්ටේ රාජ්‍යයේ අනාගත බලාපොරොත්තු, ඒ කියන්නේ කෝට්ටේ රාජ්‍ය ගැන අනාගත බලාපොරොත්තුවක් ඇති කරගෙන ඉන්නවා මායා දුන්නේ. ඒ දෙත් එක්ක තමන්ට රාජ්‍ය උරුමය නොදී තමන්ගේ අපි ගත්තොතින් බුවෙනක බාහු රජතුමාගේ දියණියගේ පුතාට රාජ්‍යකම රාජ්‍ය උරුමය ලැබීම ගැන මේ මායා දුන්නේ රජතුමා කිසිසේත්ම කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒක නිසා අපි දකිනවා විජේබා කොල්ලේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන ලද්දේ මායා දුන්නේ රජතුමා. ඔහු මොකද රණශූරයෙක් වුණා. ඒක නිසා ඒ කාලෙදී උදව් උපකාර ගත්තේ ජයවීර බණ්ඩාර කියන උඩරට පාලකයෙගේ. ඒ දේවල් එක්ක ඔහු දැනුත් දැනගෙන හිටියා තමන්ගේ රණශූරත්වයේ තියෙනවා. ඒ වගේම උඩරට පාලකයාගෙන් සහයෝගය නැත්නම් ආධාරූපකාර ලබා ගැනීමේ හැකියාව තමන්ට තියෙනවා කියන කාරණේ ඔහු දැනගෙන හිටියා. මේ නිසා මායාදුන්නේ රජුගෙන් කෝට්ටේ රාජ්‍යයට බොහෝ අවස්ථාවල කරදර ඇති වෙයි කියලා අපි කතා කරපු බුවෙනකබාහු රජතුමා බියෙන් හිටියේ. එතකොට බුවෙනකබාහු රජතුමා සියලුම අවස්ථාවල සැකෙන් හිටියා මායාදුන්නේ විසින් කොයි වෙලාවක හරි කෝට්ටේ රාජ්‍යයට කරදර හිංසා කරයි තමන්ගින් කෝට්ටේ රාජධානිය උදුරගනී කියලා බියෙන් හිටියා. ඒක නිසා මේ හත්වෙනි බුවෙනකබාහු රජතුමා විසින් ඔන්න යනවා පුතේ වෙනත් විකල්ප ආරක්ෂාවක් සපය ගන්න. එතෙන්දි ඔහු තමන්ගෙන් තමන්ගේ රාජධානී ආරක්ෂාව සඳහා තම සොහොයුරාගේ බලපෑමෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පෘතුගීසීන් කැඳව ගන්නවා කෝට්ටේ රාජධානියට. පෘතුගීසීන්ට අවස්ථාවක් බලමින් තමයි පෘතුගීසීන් හිටියේ කෝට්ටේ රාජධානියට ඇතුළත් වෙන්නේ කොහොමද කියන කාරණයක් එක්ක. ඒ දෙත් එක්ක පෘතුගීසීන් පැමිණෙනවා. පෘතුගීසීන් ඇවිල් ඉවර වෙලා මේ කෝට්ටේ හා සීතාවක රාජධානිය අතර පැවතිච්ච මතභේද අවස්ථාවේදී ආරක්ෂකයන් විදියට කටයුතු කරනවා. එතෙන්දී ඒ සියලුම කටයුතු සඳහා රජතුමා විසින් මුදල් ගෙවීමක් සිද්ධ කරනවා. ඒ වගේම තමයි මේ පෘතුගීසීන් ඇවිල් ඉවරලා ටික කලක් යද්දී ඔවුන් ආරක්ෂකයන් වශයෙන් තමයි මුලින් ඇතුළු වෙන්නේ. ඊට අමතරව රාජ්‍යයේ සියලුම කටයුතු වලට ඇඟිලි ගැසීම සිද්ධ කරනවා. මොකද ඔවුන්ගේ සෑම දෙයකටම මැදිහත් වීම සිද්ධ කරනවා. එතෙන්දී තමන්ගේ බලය පැතිරීමේ උපායශීලී ව්‍යාපාරයකුත් ක්‍රියාත්මක කරනවා. එතකොට දැන් කෝට්ටේ රාජධානිය තුළ ප්‍රශ්නයක් නිර්මාණය වෙලා, මොකද මායාදුන්නේ සහ හත්වෙනි බුවෙනකබාහු රජතුමා අතර මත ගැටුමේ ප්‍රතිඵලයක් විදියට පෘතුගීසීන්ට හැකියාව ලැබෙනවා කෝට්ටේ රාජධානියට ඇතුළත් වෙන්න. මේ රාජධානියට ඇතුළත් වෙලා එතෙන්දී ඔවුන් උපායශීලීව කටයුතු කරලා තමන්ගේ බල ව්‍යාප්තිය තහවුරු කර ගැනීමට උත්සාහයකින් නිරත වෙනවා. එතනින් පස්සේ දුවේ පුතේ අපි දකිනවා මේ කාලෙ වෙද්දිත් මුස්ලිම්වරු වෙළඳ තරඟයක් දීලා තිබුණ මේ පෘතුගීසීන්ට ලේසියෙන් ලබා දුන්නේ නැහැ ඔවුන්ගේ අවස්ථාව. එතෙන්දි පෘතුගීසීන් සහ මුස්ලිම්වරුන් අතර වෙළඳ තරඟයේදී මේ මුහුදුබඩ ප්‍රදේශවල පෘතුගීසි බලකොටු ඉදිකිරීම ගැන මුස්ලිම්වරු කැමති වුණේ නැහැ. ඊට අමතරව මෙතෙන්දි අවස්ථාවෙන් ප්‍රයෝජනයට අරගත්ත පෘතුගීසීන් කෝට්ටේ රාජ්‍යයේ හිටපු මුස්ලිම්වරුන්ට එරෙහිව කටයුතු කිරීමට බුවෙනකබාහු රජතුමා පොළඹව ගත්තා. එතකොට තමන් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නවා. මොකද පෘතුගීසීන්ට මුහුදුබඩ ප්‍රදේශවල තමන්ගේ ආර්ථික කටයුතු නැත්තන් ඔවුන්ගේ බලකොටු ඉදිකිරීමට අවස්ථාව ලබා දුන්නේ නැහැ මුස්ලිම්වරු. මුස්ලිම් ආධිපත්‍ය තමයි තහවුරු කරගෙන හිටියේ. මෙන්න මෙතෙන්දී දැන් තමන්ගේ මේ අවස්ථාව ලැබිච්ච වෙලාවේ බුවෙනකබාහු රජු පොළඹව ගන්නවා මුස්ලිම්වරුන්ට විරුද්ධව කටයුතු කරන්න. ඒ දේත් එක්ක වෙල්ලබඩ ප්‍රදේශවල හිටපු මුස්ලිම්වරුන්ගේ සහය සීතාවක මායාදුන්නේ රජුට ලැබෙනවා. එතකොට ඔයාලා දන්න කාරණේ තමයි දැන් තමන්ට විරුද්ධව කටයුතු කරනවා නැත්නම් මුස්ලිම්වරුන්ට විරුද්ධව කටයුතු කරනවා හත්වෙනි බුවෙනකබාහු රජතුමා. ඒක නිසා මේ කියන මුස්ලිම් ජාතිකය නැත්නම් මුස්ලිම් වෙළෙන්දෝ මායාදුන්නට සහයෝගය ලබා දෙනවා. එතෙන්දි ලංකාවේ ඉඳපු මුස්ලිම්වරුන්ගේ ඉල්ලීම අනුව ඉන්දියාවේ කැලිකට්වල පාලකය වෙච්ච, එතකොට මෙන්න බලන්න ලංකාවේ හිටපු මුස්ලිම්වරුන්ගේ ඉල්ලීම පරිදි ඉන්දියාවේ කැලිකට්වල පාලකය වෙච්ච සැමොරින් කියන පාලකයා පෘතුගීසීන්ට එරෙහි ප්‍රහාරයක් සඳහා මායාදුන්නේ රජුට නාවික සහය ලබා දෙනවා. එතකොට නාවික බලය ලබා දෙනවා නැත්නම් නාවික හමුදාවක් ලබා දෙනවා මෙන්න පෘතුගීසීන්ට එරෙහිව ප්‍රහාරයක් දියත් කරන්න. එතෙන්දී මේ කාරණේ විභාගයටත් ඇවිල්ලා තිබුණ දුවේ පුතේ, ඒක නිසා මතක තබා ගත යුතුයි. මෙන්න කැලිකට් වල පාලකය වෙච්ච සැමරින් පෘතුගීසීන්ට එරෙහිව කටයුතු කරන්න මායාදුන්නට නාවික සහයෝගය ලබා දෙනවා. එතනින් පස්සේ රජු විසින් පෘතුගීසීන්ට එරෙහි ප්‍රහාර කිහිපයක්ම දියත් කරනවා. ඒ වුණාට මේ වෙද්දී පෘතුගීසීන් නාවික ශක්තිය අතින් අවියායුධ අතින් ප්‍රබල මට්ටමක හිටියා. ඒ දෙත් එක්ක ඒ සටන් වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ මුස්ලිම්වරුන්ට, ඒ වගේම මායාදුන්නට. එතනින් පසුව බුවෙනකබාහු රජු ජීවත්වෙල සිටියදීම සීතාවක සහ කෝට්ටේ රාජධානි අතර ගැටුම් කිහිපයක්ම ඇති වුණා. එතකොට හත්වෙනි බුවනක බාහු රජ්ජුරුවෝයි සීතාවක පාලකේ වෙච්ච මායාදුන්නේ අතරයි නිරන්තරයෙන්ම ගැටුම් ඇති වෙනවා, ගැටුම් කිහිපයක් ඇති වෙනවා. මේ ගැටුම් වලදී පෘතුගීසීන් කෝට්ටේ රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කරනවා. ඒ සටන් කිරීමේදී මේ යන වියදම් ටික රජතුමා විසින් පෘතුගීසීන්ට ගෙවීමක් සිද්ධ කරනවා කලින් සඳහන් කළ පරිදිමයි. එතකොට මේ කියන රාජ්‍ය ආරක්ෂාව සඳහා, කෝට්ටේ රාජ්‍ය ආරක්ෂාව සඳහා එන පෘතුගීසීන්ට ගෙවීමක් සිද්ධ කරනවා හත්වෙනි බුවනෙකබාහු රජතුමා විසින්. එතනින් පසුව බුවනෙකබාහු රජතුමා පෘතුගීසීන්ගෙන් සහාය ලබා ගත්තට මේ පෘතුගීසි ගැතිපාලකයෙක් විදියට කටයුතු කරන්න කැමති වුණේ නැහැ. බලන්න පුතේ, පෘතුගීසීන් ගෙන්න ගත්තට තමන්ගේ රාජධානියට තමන්ගේ ආරක්ෂාව සඳහා ගෙන්න ගත්තට පෘතුගීසීන්ගේ බසට අවනත වෙලා ඒ අනුව කටයුතු කිරීමක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. මේ හත්වෙනි බුවනෙකබාහු රජතුමා එහෙම දෙයකට කැමති වෙන්නේ නැහැ. එතෙන්දි සිදුවෙන කාරණේ තමයි රජ්ජුරුව කතෝලික ආගමට හරව ගන්න උත්සාහයක නිරත වෙනවා පෘතුගීසීන්. මොකද ඒක තුළ ඔවුන් බලාපොරොත්තු වෙච්ච ප්‍රධාන අරමුණ ආර්ථික කටයුතු, මුස්ලිම්වරුන්ගේ බලේ කෝට්ටේ රාජධානිය තුළ හීන ගන්නවා, ඒ වගේම රජතුමා ඔවුන්ගේ කතෝලික ආගමට හරව ගත්තොතින් ඒක තුළ ඔවුන්ගේ ආගමික අරමුණත් ඉෂ්ට සිද්ධ වෙන නිසා මෙන්න මේ කාරණයට උත්සාහ ගන්නවා. ඒ වුණාට ඒ උත්සාහයන් වියක්ත වෙලා යනවා. මොකද රජතුමා මේ ගැන පැහැදීමක් නැහැ. ඒ අතර මේ එතනින් පසුව සිදුවෙන කාරණේ තමයි පෘතුගීසීන් සහ මේ හත්වෙනි බුවනෙකබාහු රජතුමා අතර නිරන්තරයෙන් මත ගැටුම් උත්සන්න වෙන්න සිද්ධ වුණා. එතකොට මේ මත ගැටුම් ඇති වුණ පෘතුගීසීන් සහ බුවනෙකබාහු රජතුමා අතරත් එතකොට දැන් මේ රජතුමාට ප්‍රශ්න කීපයයි තමන්ගේ සහෝදරයගෙන්, ඒ වගේම තමන්ගේ ආරක්ෂාව සඳහා ගෙන්නගත්ත පෘතුගීසීන්ගෙනුත් බලපෑමක් තියෙනවා. ඒ දේත් එක්ක අපි දකින කාරණේ තමයි මේ ආගමික හේතුවලට අමතරව අපි ගත්තන් පස්සේ පෘතුගීසීන් තමන්ගේ ආගමට හරව ගන්න උත්සාහ කරගන්නවා පාලකයා, ඒක අසාර්ථක වෙනවා. එතනින් පස්සේ අපි දකිනවා මේ ආගමික හේතුවලට අමතරව පෘතුගීසීන් කෝට්ටේ වැසියන්ට ඉතා අධික මිලට තමන්ගේ භාණ්ඩ විකිණීම, එතකොට මේ රජතුමා අකමැති වෙන්න හේතු, ඒ වගේම කෝට්ටේ නිෂ්පාදන අවම මිලට ලබා ගැනීම. එතකොට වැඩි මිලකට විකුණනවා ඔවුන්ගේ භාණ්ඩ, ඒ වගේම කෝට්ටේ නිෂ්පාදන තියෙන භාණ්ඩ අඩු මිලකට තමයි ලබා ගන්න. ඒ වගේම මෙන්න මේ කියන දේවල් එක්ක මේ කියන අපි ගත්තොතින් හත්වෙනි බුවනෙකබාහු රජතුමා පෘතුගීසීන් ගැන කලකිරීමෙන් ඉන්නේ. ඒක නිසා තමයි මේ ගැටුම් ඇති වුණේ. මේකේ ප්‍රතිඵලයක් විදියට මේ ගැටුම අවසන් වෙන්නේ, කෙලවර වෙන්නේ බුවනෙකබාහු රජතුමාගේ මරණය. කොහොමද මේ මරණය සිද්ධ වෙන්නේ? අපි ගත්තොතින් පෘතුගීසි වෙඩි පහරකින් තමයි මේ හත්වෙනි බුවනෙකබාහු රජතුමා මිය යෑම සිද්ධ වෙන්නේ. එතකොට ඒ දෙත් එක්ක ඔන්න දැන් තමන්ගේ ආරක්ෂාවට ගෙන්නගත්ත කෝට්ටේ රාජධානී ආරක්ෂාවට ගෙන්නගත්ත පෘතුගීසීන් ඔවුන්ගේ අතින්ම මේ රජතුමා ඝාතනය වීම සිද්ධ වෙනවා. එතෙන්දී අපි දකිනවා කූතෝනම් පෘතුගීසි ලේඛකයා වාර්තා කරපු ආකාරයට ක්‍රිස්තු වර්ෂයෙන් 1550 දෙසැම්බර් 29 දින මේ විදියට පෘතුගීසීන්ගේ වෙඩි පහරකින් හත්වෙනි බුවනෙකබාහු රජතුමා මිය යන්නේ නැති කියලා. එතනින් පසුව අපි දකින කාරණේ තමයි බුවනෙකබාහු රජතුමා ජීවත් වෙලා ඉන්න කාලේදීම තමන්ගේ මුණුපුරා, නැත්තම් අපි ගත්තොතින් ධර්මපාල කුමාරයා තමයි රාජ්‍යත්වයට ගෙන එන්න සූදානම් කරලා තිබුණේ. එතෙන්දී මේ බුවනෙකබාහු රජතුමා ජීවත්ව ඉන්න කාලේදීම මේ ධර්මපාල කුමාරයාගේ පිළිරුවක් පෘතුගාලයට යවලා ඒ රටේ ඉන්න රජුරුවන්ට කියලා ඒ රජුරුවන්ගේ අතින්ම මේ පිළිරුවට ඔටුනු පැළඳවීමේ කටයුතු පෘතුගීසීන් විසින් සිද්ධ කරලා තිබුණේ. ඒක තුළ අපි දකිනවා මේ පෘතුගීසීන්ට අවශ්‍ය පාලකයෙක් තමයි මේ විදියට නිර්මාණය කරගන්නේ. එතෙන්දී ධර්මපාල කුමාරය කියලා කියන්නේ ලාබාල වියේ ඉන්නේ මොහු පෘතුගීසීන්ට ගැති, නැත්නම් පෘතුගීසීන්ගේ අපි ගත්තොතින් පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත් වෙලා තමයි රූකඩ පාලකයෙක් විදියට තමයි මොහු කටයුතු කරන්නේ. එතනින් පසුව අපි දකිනවා දැන් පෘතුගීසීන් තමන්ගේ මව් රටට මේ ධර්මපාල කුමාරයාගේ පිළිරුවක් යවලා ඔටුනු පැළඳවීම කරලා, එතකොට රාජ්‍යත්වයේ හිමිවෙන්නේ මොහුට කියන කාරණය තහවුරු කරගෙන හිටියේ. ඒකත් එක්ක බුවිනකබාහු රජුගේ මරණයෙන් පස්සේ පෘතුගීසි ආරක්ෂාව මැද ධර්මපාල කුමාරයා කෝට්ටේ පාලකයා බවට පත් වෙනවා. ධර්මපාල කුමාරයා කෝට්ටේ පාලකයා බවට පත් වෙනවා. ඒ පාලකයා බවට පත් වෙලා මේ ධර්මපාල කුමාරයා පෘතුගීසින් කියන ආකාරයට, නැත්නම් පෘතුගීසින්ගේ රූකඩ පාලකෙක් බවට පත් වෙනවා. එතනින් පස්සේ ඔහු කතෝලික ආගම වැළඳ ගැනීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි තම රාජධානිය ඇතුළත ආගම පැතිරවීමට පෘතුගීසීන්ට අවස්ථාව ලබා දෙනවා. එතකොට බලන්න දුවේ පුතේ, අපි දකින කාරණේ තමයි මෙන්න පෘතුගීසීන් බලාපොරොත්තු වෙච්ච බලව්‍යාප්තිය තමන් තහවුරු කරගෙන තියෙනවා. එතකොට මේ ධර්මපාල කුමාරය තමන්ගේ රූකඩ පාලකයේ විදියට සිංහාසනයේ තබාගෙන ඔවුන්ට අවශ්‍ය වෙච්ච සියලුම කරුණු කාරණා ටික ඉෂ්ට සිද්ධ කරගන්න. එතකොට බලන්න ආර්ථික කටයුතු හසුරව ගන්නවා. ඒ වගේම තමයි තමන්ගේ ආගම ව්‍යාප්ත කිරීමේ කටයුතුත් මේ පාලකයාගේ කාලයේදී ඔවුන් විසින් උපරිමයෙන්ම සිද්ධ කිරීම වෙනවා. එතනින් පසුව දැන් මේ දේවල් සිද්ධ වෙනකොට කෝට්ටේ රාජධානිය තුළ මේ කතෝලික ආගම වැඳගත් කෙනෙක්, ඒ වගේම තමයි ඒ ආගම ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන පාලකයෙක්, මේ දේවල් දරාගෙන ඉන්න බැරි වෙනවා කෝට්ටේ වැසියන්ට. ඒක නිසා මේ පෘතුගීසීන්ගෙන් සිදුවෙන අකටයුතුකම් නිසා, මේ කියන අකටයුතුකම් වළක්ව ගැනීමට මහජන සහයෝගය ගොඩක් දුරට මේ අවස්ථාවේදී ලබා දෙනව වෙනත් පාලකයෙකුට. මොකද හේතුව, දැන් මේ පාලකයා රටේ ඉන්න ජනතාව ගැන හිතන්නේ නැතුව තමයි කටයුතු කරන්නේ. එතනින් පස්සේ මේ කාලේ දැන් ජනතාව තේරුම් ගත්තා, ඒ කාලේදී අපි දකින කාරණේ තමයි දන්ත ධාතුව හා පාත්‍ර ධාතුව යම් කිසි පාලකයෙක් ගාවද තියෙන්නේ, ඔහු තමයි රාජ්‍යත්වයේ මෙහෙවන කෙනා, නැත්තම් පාලකයෙ විදියට පිළිගන්නේ. මෙන්න මේ අවස්ථාවේදී මේ දළදාව සීතාවකට වැඩම කිරීමත් මේ කියන ජනතාව විසින් සිද්ධ කරනවා. මොකද දළදාවේ භාරකාරත්වයවත් තිබ්බේ නෑ මොහුට, එතකොට පාලකයෙ විදියට කවුරුත් පිළිගන්නේ නෑ. ඒ අනුව ක්‍රිස්තු වර්ෂයෙන් 1551 ඉඳලා ක්‍රිස්තු වර්ෂයෙන් 1597 දක්වා ධර්මපාල කුමාරයා රාජ්‍යත්වයේ ඉන්නවා. ඔහු නාමික රජ කෙනෙක් විදිහට තමයි කටයුතු මෙහෙවන්නේ. මොකද නමට තමයි ඉන්නේ. බොහෝ කටයුතුවලදී මැදිහත් වෙන්නේ පෘතුගීසීන් විසින්. පෘතුගීසීන්ගේ ඕනෑපාකම් තමයි නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒ දේවලුත් එක්ක නියම පාලකයෙක් බවට පත් වෙන්නේ නැහැ මේ කාලෙදී. මේ අපි ගත්තොතින් ධර්මපාල කුමාරයා ජීවත් වෙද්දිම මේ රජතුමාගෙන් පස්සේ මේ කෝට්ටේ රාජධානියේ උරුමය පවරනවා පෘතුගීසීන්ට. එතකොට එතෙන්දී තෑගිඔප්පුවකින් තමයි මේ කියන පෘතුගීසීන්ට තම රාජ්‍යයේ භාරකාරත්වයේ පවරන්නේ, නීත්‍යානුකූල අයිතිය ලබා දෙනවා. එතෙන්දී සිදුවන කාරණය තමයි මෙන්න මේ රජතුමා රූකඩ පාලකයෙක්, ඔහු ජීවත් වෙනවා, ඔහු පාලන කටයුතු මෙහෙවන 1551 ඉඳලා 1597 දක්වා. ඒ පාලන කාලය තුලදීම මේ පෘතුගීසීන් කෝට්ටේ රාජධානියේ තමන්ගේ බලය ව්‍යාප්ත කරගෙන, ඔවුන්ගේ ආගම පතුරවගෙන, ඔවුන්ගේ ආගමික අරමුණු, ඒ වගේම ආර්ථික අරමුණු මුදුන්පත් කරගෙන ලංකාව තුළ විශාල ශක්තියක් නිර්මාණය කරගන්නවා මේ පාලකයා පාලන කාලයේ දරණ කාලයේ තුලදී. එතෙන්දි දුවේ පුතේ අපි දකිනවා, එතකොට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල පෘතුගීසි බල ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ කොහොමද? එතකොට අපි දකිනවා කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදිලා තිබුණා. මේ කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදිලා තිබිච්ච කාලෙදී 7 වෙනි බුවනක බාහු රජුරුව සහ මායාදුන්නේ අතර මතභේද ඇති වුණා. එතනින් පස්සේ අනාගත රාජ්‍යරුමය, නැත්නම් අපි ගත්තොත්ින් කෝට්ටේ රාජධානියේ අනාගත රාජ්‍යරුමයට උරුමකම් කියන කුමාරවරයෙක් හිටියේ නැහැ. ඒක නිසා අපි ගත්තොත්ින් මේ මායාදුන්නේ රජුරුව කැමති වුණේ නැහැ රජකම ලබා දෙන්න හිටපු කෙනා ගැන. මොකද බුවනක බාහු රජුරුවන්ට දියණියක් හිටියා සමුද්‍රදේවිය කියලා. සමුද්‍රදේවියගේ පුතාට තමයි රජකම ලබා දෙන්න කටයුතු කරන්නේ 7 වෙනි බිවෙනක බාහු රජතුමා විසින්. ඒ ගැන පැහැදීමක් වුණේ නැහැ. ඒ කාලෙදී අපි දකින කාරණේ තමයි වරින් වර ගැටුම් කීපයක් ඇති වෙනවා. ඒ වගේම තමයි මායාදුන්නේ රජුරුව බල සම්පන්නව හිටිය. මොකද රණසූරයෙක්, ඒ වගේම උඩරට රාජධානියේ ජයවීර බණ්ඩාරජතුමාගෙන් උදව් උපකාර ලබා ගැනීමේ හැකියාවත් ඔහුට තිබුණා. ඒක නිසා මේ ගැන බිය වෙච්ච බුවනක බාහු රජතුමා විසින් පෘතුගීසීන් තමන්ගේ රාජධානියට ගෙන්න ගන්නවා. එතනින් පසුව මේ පෘතුගීසීන් ගෙන්වා ගැනීමෙන් අනතුරුව පෘතුගීසීන්ම තමන්ගේ විරෝධකරුවන් බවට පත්වෙන ටික කාලයක් යද්දි, මොකද පෘතුගීසීන්ගේ කියන දෙයට ඇහුම්කන් දුන්නේ නැහැ බුවනක බාහු රජතුමා. ඒක නිසා අවසානයේදී 1550 දෙසැම්බර් 29 වෙනි දින රජ්ජුරුව ඝාතනය කරනවා පෘතුගීසීන් විසින්. ඒ දෙත් එක්ක අනාගතයේදී රජකම ගැන කටයුතු කරලා තිබුණේ අපි දැක්ක ධර්මපාල කුමාරයා. එතකොට පෘතුගීසීන් රජතුමා ජීවත් වෙලා ඉන්න කාලෙදිම මේ කියන කුමාරයා ගේ පිළිරුවක් ගිහින් ඉවර වෙලා ඔටුනු පැළඳවීම සිද්ධ කරන. ඒ අනුව 1551 ඉඳලා 1597 දක්වා මේ කියන මුහුදුබඩ ප්‍රදේශවල පෘතුගීසීන්ගේ බලය ඉතාමත්ම ප්‍රශස්ත අන්දමින් ඉටු කිරීම සිද්ධ කරනවා. මොකද ධර්මපාල කුමාරයාගේ තෑගි ඔප්පුවකින් අනාගත රාජ්‍ය උරුමයත් ලබා දුන්න පෘතුගීසීන්ට, ඒක තුළ ඔවුන්ට තවත් ශක්තියක් ලැබුණා. ඒ දේවල් ටික තමයි අද දවසේ ඔබ අවධාරණය කරගත්තේ. අද දවසට නියමිත කාල වේලාව අවසන් බැවින් නැවතත් දවසක හමුවෙමු. සියලුම දෙනාට ආයුබෝවන්.